साधु 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 साधु। दिदास दुलावसरे पश्चिनी मासी विशिदेवी निदा भावना वेद सठान මේ පිටුතුන් ඇවිල්ලා ඉන්නේ ධර්මය හඳුනා ගන්නවත් ස්වාමීන් වහන්සේ හඳුනා ගන්නවත් නොවේ. සමහර අය ධර්මය ඉගෙන ගන්නවා කියලා දෙයක් කරගෙන යනවා. සමහර අය දේශකයාණන් වහන්සේ හඳුනා ගන්න යනවා. බොයි දෙක තමයි මේ බහුතරයක් ශ්‍රාවකයෝ විසින් කරන්නේ. එමනේ ධර්මය අඳුනගන්න යන්නේ නේ. ධර්මය අඳුනගන්න ගිහිල්ලා නිවන් දකින්නත් බෑ. දේශකයන් අඳුනගන්න ගිහිල්ලා නිවන් දකින්නත් බෑ. එහෙනම් කවුද අඳුනගන්න ඕන? තමාව අඳුනගන්න උත්සාහ කරන්න. ධර්මය කියලා කියන්නේ තමාව හඳුනා ගැනීම සඳහා උපකාරක දේ නිසා එහි හඳුනා ගන්නට දෙයක් නැහැ. ඒ නිසා ඔබේ යම් ආකාරයකට අදහසක් තිබ්බනම් අපි ධර්මය හඳුන ගන්න ඕන, ඉගෙන ගන්න ඕන කියලා ඒ අදහස වෙනස් කරගන්න. එහෙම නැත්නම් දේශකයාගේ තියෙන තරාතිරම හඳුන ගන්න කල්පනා කළා නම් ඒ අදහසත් අත්හරින්න. අත්හැරලා තමා හඳුන ගන්න. තමා හඳුන ගන්න හොඳ ඥානයක්, හොඳ විමර්ශන බුද්ධියක් තියෙන්න ඕන. මොකද මේ ඉන්ද්‍රියන් ටික හැදිලා තියෙන්නේ පිටත ඈතින් තියෙන දේවල් තමා කරා ඇදලා ගන්න. ඒ ක්‍රියාවලියට තමයි හැදිලා තියෙන්නේ. ඒ ඈතින් තියෙන දේවල් තමා කරා ඇදලා ගන්න හදපු ඉන්ද්‍රිය පිළිබඳව, ඉන්ද්‍රිය විෂය පද්ධතිය පිළිබඳව හැදෑරීමට කරන්න අපි උපයෝගී කරගන්නේ විශේෂ ඉන්ද්‍රියක්. ඒ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය විෂය පිළිබඳව අඳුන ගන්න බෑ. ඇහෙන් අඳුන ගන්නත් බෑ, කනෙන් අඳුන ගන්නත් බෑ, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් කියන මේ ඉන්ද්‍රියන් සයම අඳුන ගන්න බෑ. ඉන්ද්‍රියන් සය හඳුනා ගන්නට පුළුවන්, අවබෝධ කර ගන්නට පුළුවන් එකම ඉන්ද්‍රිය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක ඕගොල්ලන්ට තියෙනව නේද? මම විශ්වාස කරනවා හොඳින් ඇති කියලා. ප්‍රඥා ඉන්ද්‍රියෙන් පමණයි මේ දේ කරන්න පුළුවන්. නමුත් අපි රූපයක් අඳුන ගන්න ප්‍රඥා ඉන්ද්‍රිය ඇරෙන්න අපිට පුළුවන් ඇස නැමැති ඉන්ද්‍රිය යොදලා හඳුන ගන්න. ශබ්ද අඳුන ගන්න කන නැමැති ඉන්ද්‍රිය යොමු කරලා හඳුන ගන්න පුළුවන්. ඒ වගේ අපිට නොයෙකුත් ආකාරයෙන් ඉන්ද්‍රිය ගෝචර දේවල් අඳුන ගන්නයට භාවිතා කළාට ඒවා ඉන්ද්‍රියන් සය පිළිබඳව අවබෝධ කරගන්න අපි යොදන්න ඕන ප්‍රඥා ඉන්ද්‍රිය. එනිසා ප්‍රඥා ඉන්ද්‍රියේ වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ප්‍රඥා ඉන්ද්‍රිය භාවිතයට ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන තමන් ජීවිත අවබෝධය කරගන්න. ඒ කියන්නේ සමහර අය එක එක තැන්වල නතර වෙලා ඉන්නේ. එක එක තැන්වලයි නතර වෙලා ඉන්නේ. සමහර අය ඇහේ නතර වෙලා, සමහර අය කනේ නතර වෙලා, සමහර අය නාසයේ, දිවේ, ශරීරයේ නතර වෙලා, සමහර අය මනේ නතර වෙලා ඉන්නවා. මනසින් අතර වෙලා, ඒ කියන්නේ මනසින් අතර වෙච්ච අය හොයාගන්න පුළුවන්. හිතට දැනෙන විදිය තමයි උලට වැදගත්. මනසෙන් හතර වෙච්ච කෙනාට හිතර දැනෙන විදිය තමයි වැදගත්. එයාට හිතර හොඳ දෙයක් හොඳට දැනෙනවා නම් හා හරි. හිතර දැනෙන්නේ නැත්තම් වැඩක් නැහැ. ඇසේ නතර වෙච්ච කෙනාට ඇසට ප්‍රේමනාපන එකේ ඉන්නවා. ඒක කනේ නතර වෙච්ච කෙනා එහෙමයි. දැන් සිනමා අධ්‍යක්ෂකවරේ කොයිව නතර වෙලාද වැඩේ කරන්නේ? ඇහි නතර වෙලා. එයා ලස්සන රූප කෝණ ලබා ගන්නේ ඒ අදාළ නිර්මාණ සිත්තම නිර්මාණය කරන්නේ ඇසේ නතර වෙලා. එතකොට සංගීතඥයේ දයට ශ්‍රවණ පද්ධතියේ ඒ ශ්‍රවණය තුලින් ඇති කරවන සොඳුරු හැඟුම් පිළිබඳව බලමින් එක එක ස්වරවලට ඇඟිල්ල තිය තියා බලවලා එයා සොඳුරු හැඟුමක් ඒ ගීතයෙන් බලාපොරොත්තු වන ආකල්පයේ ගොඩ නැගීමක් ඒ ස්වර පද්ධතිය ඔස්සේ ගොඩ නගන්න උත්සාහ කරනවා. ඒ විදිහයි. එහෙම තමයි ලෝකේ තියෙන ස්වභාවයල් විඳ දරා ගන්න මිනිසුන් මේ විදිහට තමයි. ඔය ඉන්ද්‍රියන් හයටම එහෙම තමයි. දැන් අපි මේ ඉන්ද්‍රියන් හයේ ක්‍රියාකාරීත්වය කරලා අර මිරිඟුව පස්සේ දුවගෙන ගියපු මුවෙක් වගේ හති වැටිලා ඉන්නවා. දැන් තේරුම් අරගෙන තියෙන්න ඕන තව දුර දිව්වත් ඔච්චරයි. කියන්නේ මිනිසුන්ගේ තියෙනවා ඒ ඉන්ද්‍රිය ස්වභාවයන් වල තියෙනවා ඒ ලක්ෂණ. තිබ්බට ඒ ලක්ෂණ මැත්තේ මම තව දුරටත් දුවගෙන යන කෙනෙක් නොවෙන්න ඕන. මගේ දිසානතිය වෙනස් කරන්න ඕන. කොයි දිසානතියටද දුවන්න ඕන? දැන් ඇස නැමැති පැත්තට, කන නැමැති පැත්තට, නාසය නැමැති, දිව නැමැති, ශරීරය නැමැති, මන නැමැති පැත්තට නෙමෙයි දුවන්න ඕන. ප්‍රඥාව නැමැති පැත්තට දුවගෙන යන්න ඕන. ප්‍රඥාව නැමැති දිශානතියට දුවගෙන යන්න ඕන. එහෙම දුවගෙන යන්න ඕන. එවිටයි ජීවිත අවබෝධය කරගන්න පුළුවන්. දැන් එතකොට මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ධර්ම අවබෝධය කරගන්න නෙමෙයි, ජීවිත අවබෝධය. ධර්මය කියලා කියන්නේ ජීවිත අවබෝධය සඳහා ලබා දෙන උපදේශයක් මිස ඒකේ අවබෝධ කරගන්න දෙයක් නැහැ. අවබෝධ කරගන්න දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ ජීවිතේ තමයි. ඉතින් බුදුදහමෙන් ජීවිතේ කියලා ධර්මය කියලා කතා කරන්නේ ජීවිතේටමයි. තමන්ගේ ජීවිතේටමයි කතා කරන්නේ. හොඳයි, තමන්ගේ ජීවිතේ තමන්ට ගැටලුවක් තියෙනවද? ගැටලුවක් මොකක් හරි තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? ඉන්න බැරි ගතියක් ඔය ඉන්න තැන තියෙනවද? තැන මාරු කරන්න හදන්නේ ඒකනේ. සමහර දැන්වල ගෙවල් හදාගෙන තිබ්බහම ඊළඟ ඔන්න කුණු ව්‍යාපෘතියක් පටන් ගත්තාම ඉන්න බෑ පළාතේ. ඊට පස්සේ ඉන්න තැන ඉන්න බැරි ගතියක් ආවම මොකද කරන්නේ? අවේගී විකුණලා වෙනත් ප්‍රදේශයකට යන්න කල්පනා කරනවා. ඒ වගේ දැන් ඔය ඉන්න තැන ඔයකත් ගියක් නේ. ශරීර ගුරු කියන්නේ ගියා. ඔය ඉන්න තැන ඉන්න බැරි ගතියක් තියෙනවද? තියෙනවනේ. ඒකට කියනවා එහෙම දැනෙනවා නම් ඒකට කියනවා දුක්ඛ සත්‍ය. සමහර අය ලෝක දැනෙන්නේ නැහැ. අපිට වුණත් ඒක දැනෙන්නේ නැති කාලයක් තිබ්බා. එහෙම දෙයක් හිතන්නේවත් නැති කාලයක් තිබ්බා. ඉතින් ඒ වගේ එක එක සමයන් තියෙනවා. ඉතින් මේ ඇත්තන්ට ඒ දේ දැනෙනවා නම් ඒ ඇත්ත තමයි සමුදේ සත්‍ය දැන් හොයාගෙන යන්නේ. මම මේකෙන් මේ ආරවුලෙන් මේ ගැටලුවෙන් මේ තියෙන අමහිරි ගතියෙන් නිදහස් වෙන්න ඕන. හිස ගිනිගත්තෙකුසේ දැනෙන්න ඕන. නිකන් දැන් ළමදි කොයි වගේ දැනෙන්න ඕන? හිස ගිනිගත්ත කෙනෙකුට දැනෙන්නේ කොහොමද? මේ දැන් විනාශයක්. මේ දැන් මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා එයාට හැඟෙනවා. අනිත් වැඩ ටික ඔක්කොම පස්සට දාලා එයා ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? තෙල් නාට්‍ය බල්ල මං ඔළුව නිවා ගන්නවා කියයි අද කාලේ නෑ. ඉසගෙන ගත්ත කියලා කිව්වත් කියයි ඕවින දෙල්නාන්ටි ඉවර වෙන වැඩි ඊට පස්සේ නිවා ගන්න පුළුවන් නේ. එහෙම නැත්තම් ඔහොම ඉන්න තාම මේ වැඩ ඉවර නැහැ, විස්රාම ගන්නකම් ඉන්න. මම විස්රාම ගත්තට පස්සේ ඔළුව නිවා ගන්න. හරි, මේ ධර්මය කියන්නේ බොහොම වටින දෙයක්, සැපය සලසන දෙයක් කියලා තේරුම් ගත්තේ නැති උදවිය තමයි නිවන ධර්ම ජීවිත අවබෝධය කියන එක කර ගැනීමට පස්සට දාන්නේ. ජීවිත අවබෝධය කරගන්නවායි කියන කාරණේ පස්සට දාන්නේ ඒ ධර්මයේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා. ඒක තමයි නොදැනවත්කම කියලා කියන්නේ, නොදන්නකම කියලා කියන්නේ. ඒක දන්නවනම් ඒ හැම කෙනෙක්ම අනිත් සියලු කරුණු කාරණාවලට වඩා ඉස්සරහටම ගන්නවා මං මගේ ජීවිත අවබෝධය කරගන්නවා කියන කාරණය. මෙතන තියෙන බලවේගයක්, ශක්තියක් තියෙන ඔබේ ශරීර අභ්‍යන්තරේ. ඒක පුදුමාකාර බලවේගයක්. ඔබේ ශරීරය සිසිල් කරවන්න පුළුවන් ඒ බලයට, ඔබේ ශරීරය උණුසුම් කරන්න පුළුවන් ඒ බලයට, ඔබේ ශරීරයේ වැහැරෙන්න හදන්න පුළුවන් ඒ ශරීරයේ බලයට, ඔබේ ශරීරයේ මහත් කරන්න පුළුවන් ඒ බලවේගයට, ඔබව බොහෝ කාලයක් ජීවත් කරවන්නත් පුළුවන්, මරණයටපත් කරවන්නත් පුළුවන් ඒ බලයට. ඒකට කියන්නේ කර්ම බලවේගය. ඒ කර්ම බලවේගය, ඒ කර්මපතය ඔබේ ශරීර කූඩුව ඇතුලේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඔබ විසින් යහපත්යයි කියා සම්මත කරන දේවල් යහපත් විදියට දැනෙනවා, යහපත් නොවේයයි සම්මත කරන ඕනම දෙයක් යහපත් දෙයක් හැටියට දැනෙන්නේ නැහැ. මේ බණ භාවනාව වුණත් පිරිසකට යහපත් දෙයක් හැටියට දැනෙනවා, පිරිසකට ඒක අයහපත් දෙයක් හැටියට දැනෙනවා. මේක වැරදි වැඩක්, පිස්සු වැඩක් හැටියටත් දැනෙනවා, මුලාවක් හැටියටත් දැනෙනවා. ඒ ලෝකෙ හැටි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පවා පිරිසකට යහපත් කෙනෙක් හැටියට පෙනුන අතර තව පිරිසකට තාම යහපත් දකින්න බෑ. ඇහේ කටු ගහනවා වගේ පිරිසකුත් ඉඳලා තියෙනවනේ නේ. යහපත් පිරිසක් හැටියටත් දැකලා තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ. ඉතින් යහපත් පිරිස එහෙමනම් මේ ලෝකේ සියලු දෙනාටම යහපත් පුජ්‍යලයක් වෙන්න පුළුවන්ද බුදු වුණා? බෑ. ඉතින් අපිට වෙන්න පුළුවන් නේ? අපිට වෙන්න බෑනේ. ඒ නිසා තමන් යන ප්‍රතිපදාව පිළිබඳව ප්‍රඥාගෝචරව තමන්ට නිවැරදි සංකල්පයක් තියෙනවා නම් ලෝකයා හිතන පතන විදියට අපි වෙනස් වෙන්න උවමනාවක් නැහැ. මොකද කොහොමත් අත්තාහි අත්ත නොනාතු ඔව් වෙන කෙනෙක් නැහැ. ඒ නිසා ඒ මානසිකත්වයේ ඒ ශක්තිය තමන් ඉන්න ඕනේ. ඔය සියලුම බැඳීම් හොඳයි. හැබැයි නිවනට බැඳෙන බැඳීමට වඩා දෙවෙනි අනිත් සියලුම බැඳීම්. ඒකට හේතුව තමයි වඩාම වටිනා බැඳීම නිවනට බැඳීම. ඒකට හේතුව මහත්යයට බැඳුනත් ඔක ටික කාලයයි. දාල යනවා. අවුරුදු 50යි 60යි 70යි උපරිමනේ දාල ගියා. දරුවන්ට බැඳුනත් දාල ගියා. ඉඩමට කඩමට බැඳුනත් දාල ගියා. ඉතින් ඔහොම තමයි කාට බැඳුනත් ඒ දේවල් අපිට දාල යන සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ප්‍රබල සසරට අත් නොහැර යන බලවේගය ශක්තියක් තමයි නිවන කියලා කියන්නේ. හොඳයි, දැන් ඔබ නිවනට බැඳෙන්නේ කොහොමද? කොහොමද නිවනට බැඳෙන්නේ? නිවනට බැඳෙන්න නම් අපි මේ දැල්වෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕන, ගිනි ගන්න තැනින් අයින් වෙන්න ඕන. ඒ තමයි ඉන්ද්‍රිය සයෙන් අයින් වෙන්න ඕන. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයෙන් අයින් වෙන්න ඕන. පටිච්ච සමුප්පාදයෙන් අයින් වෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළ ඉඳන් පහළට ලියලා ඒ වචන දෙක අතර තියෙන දිගටම ඉරක් ගහලා ඒ දකුණු පැත්තෙන් වම් පැත්තේ සම්මා කියන පැත්තට මාරු වෙන්න ඕන. එක පැත්තක තියෙන දිට්ඨිනේ අනිත් පැත්තේ තියෙන සම්මා. කෙළවරේ ආයි තියෙන සමාධි අනිත් පැත්තේ තියෙන සම්මා. එතකොට ඒ සම්මා කියන පැත්තට මාරු වෙන්න ඕන. එතකොට සියල්ල සම්පූර්ණයි. කොහොමද ඒක කරන්නේ? ප්‍රඥාවෙන්මයි, නුවණින්මයි. මේ ලෝකේ සිඟමන් යදින්නේ රාජපුටුවේහි වාඩි වෙයයි සිටින්නේ මිනිසෙක්මනේ, මිනිසෙක්මයි. එනගනේ නෙමෙයිනේ සිඟමන් යදින්නේ රජාසුනේ වාඩි වෙයි සිටින්නේ මිනිසෙක්මයි, මිනිසෙක්මයි. එහෙමනම් ඔය මනස ඒ තැන්වලට යොමු කරගන්නෙත් ඔබමයි. නිහනට යොමු කරගන්නෙත්, අපහායට යොමු කරගන්නෙත් ඔබමයි, තමමයි. ඒක තමන්ට තියෙන ලොකු වාසියක්. මේ මනුෂ්‍යාත්ම භාවය තමයි මනාව මනස ලෝකේ තේරුම් කරගන්න පුළුවන්, ඒ වගේම ජීවිතේ නිදහස ලබන්න පුළුවන් හොඳම අවස්ථාව. අනිත් කිසිම අවස්ථාවකදී ලේසි වෙන්නේ නැහැ. ඒ මනුෂ්‍යාත්මය ලැබුණත් ඒ ජීවිතේ ඉක්මවා යන්න උපදේශයක් වචනයක් හම්බෙන්නේ නැහැ ලේසි. මොකද අපි හොයාගෙන යන කාලේ අපිට හම්බුන්නේ නැහැ ලේසි. අපි බොහොම අමාරුවෙන් හොයාගත්තේ. නැත්තන්ට මේ ලේසියෙන් ලැබුණට අපි හොයාගෙන යන කාලෙදී ඒවා අපිට හම්බුනේ නැහැ. ඒ නිසා දැන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන් හැම මොහොතකම දුක තියෙන්නේ කොතනද කියලා අඳුනගෙන ඒකින් නිදහස් වෙන්න මන්මාවත් බලන්න. අර ගිරව් ඉන්නවනේ කූඩු කරපො, කොච්චර හරි කූඩුවේ මේ පැත්තට පියාඹල මේ පැත්තට පියාඹල එල්ලි එල්ලි බලනවා. කොහෙද බලන්නේ? මොකද්ද බලන්නේ? නිදහස් වෙලා යන්න තැනක් තියනවද කියලා. අර කොහෙන් හරි මේ කඳ ශරීරය එළියට දාගෙන පැනලා යන්න පුළුවන් තැනක් තියනවද කියලා හැම තැනම බලනවා. ඉතින් ඔබත් එහෙම බල බල හඳින්නේ නෑ. ඔහේ මෙතන ඉන්න තැන හොඳයි, කෑම හම් වෙනවා, ඔය ඉන්නවා කියලා ඉන්නානේ. සමහර අය දන්නේ නැහැ තමන් කොටු වෙලා ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඈ තමන් කොටු වෙලා ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මම ජීවත් වෙනවා, මට ලැබෙනවා, මට තියෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. ඔය ඔක්කොම බඩු භාණ්ඩ ටික තමන්ගේ කියලා හිතාගෙන හිටියට ඕවා ඉති මාරයට. ඔය ඔක්කොම තියෙන බඩු භාණ්ඩ ටික ඔය තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවනේ ටික. කොච්චර දේවල් තියෙනවද කියලා ගණන් හදලා බලන්න. ගෙදර ලියලා පොතක එහෙම ලියලා හදලා බලන්න. ඒ ටික ඔක්කොමයි තිකාමද? මාරයට අයිති. එතකොට මාරයට අයිති දේවල් හිතාගෙන ඉන්නවා මගේ මගේ කියලා හිතන් ඉන්න ටික එක හොඳයි නේද? හොඳයි නේ? බොහොම ඥානවන්ත ක්‍රියාවක්. මාරයට අයිති දේවල් අනුන්ට තියෙන ඉඩම් හිතාගෙන ඉන්නවා මගේ ඉඩම් කියලා. බොහොම හොඳයි. අනුන්ට තියෙන ඉඩම් වල මගේ කියලා හිතාගෙන හිටියට ගෙවල් හදලා පදිංචි වෙන්න පුළුවන්ද? බෑ. හදන්න පටන් ගත්ත දවසට තමයි තේරෙන්නේ මේක මගේ නෙවෙයි කියලා. ඒ වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ මේ දේවල් කියලා හිතාගෙන ඉඳලා ඉවරලා ඒ තුලින් සැපය, සතුට, මිලින්න මිනිස්සයා උත්සාහ කරනකොට ඒ මිනිස්සයාට දුක ඇවිදින්ලා දෂ්ට කරනවා. ඒ කියන්නේ අයිතිකාරය ඇවිල්ලා ඒව උදුර ගන්නවා. ඒ භෞතික දේවල් එකතු කරලා බලන්නේ මිනිස්සේ ඔය හැම දෙයකින්ම සැප විඳින්න උත්සාහ කරනකොට මොකද වෙන්නේ? සැපසේ දුක් විඳින්න සිද්ධ වෙනවා. සැපසේ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් තම තමන් හිතාගෙන ඉන්න සියල්ලම මායයට අයිති කියලා හිතෙනවනම් මොකද අපිට කරන්න තියෙන්නේ? අපිට අයිති දේ හොයාගෙන අපි යන්න ඕනේ. අපිට අයිති දේ හොයාගෙන යන්න ඕනේ. මායය කියන්නේ කාටද? නෑ, කෙලෙස් මාර වෙනම තියෙනවා. අධ්‍යාත්මික හරි වේවා බාහිර වේවා මැරෙන ඕන ධර්මතාවයකට කියන්නේ මායය. නැති වෙන, කැඩෙන, බිඳෙන, විනාශ වෙන, මරණයටපත් වෙන ඕනම ධර්මතාවය මායය. එහෙම නැතුව මේ බඩක් කටක් ඇහක් කනක් තියෙන මිනිස්සෙක් එහෙම නෙමෙයි මායය. පරාජයට විනාශයට කියන දෙයක් තමයි මාර්ය කියන්නේ. ඉතින් ක්ලේශ මාර්ය කියලා වෙනම තියෙනවා. ඒක කෙලෙස්. මෘතු මාර්ය කියලා වෙනම තියෙනවා. ඒක රැවටීම්, මුලා වීම. වසවර්ති මාර්ය කියලා වෙනම තියෙනවා. වසඟ වීම. ඔය ඔයගොල්ලෝ ළඟ ඔය ඔක්කොම මාර්ය ටික ඉන්නවා. මෘතු මාර්ය. දැන් රැවටෙන මෘතු මාර්යට රැවටෙන වසඟ වෙන වසඟ වීම වලට එක එක් දේවල් වලට වසඟ වෙලා තමයි නිවන් දකින්න නැතුව තාම ඉන්නේ. නේ? වසඟ වීම නිසා. වසවර්ති මාර්ය වසඟ වෙලා මෘතු මාර්ය රැවටිලා රැවටීම් වලට පත් වෙලා. ඒ කියන්නේ නැති දේ ඇති කොට සලකන. දැන් මේ මාර ලක්ෂණ ටිකයි මායයයි තමයි ජීවිතේ අට කරගෙන ඉන්නේ. එහෙම ඉන්න අතර හිතනවා මායයා මමමයි, මම මායයයි, මේ හැම දෙයක්ම මගේයි, මගේ දේවල් මේ හැම දෙයක්ම, මම මේ හැම දෙයකටම අයිති, ඒ හැම දෙයක්ම මට අයිති. මම ශරීරයට අයිති, ශරීරය මට අයිති. ගේ මට අයිති, මම ගෙට අයිති. මම බැඳිලා ඉන්න අයටත් මාව බැඳිලා ඉන්න අයට අයිති, බැඳිලා ඉන්න අය මට අයිති කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඒ හිතාගෙන ඉන්න හැම දෙයක්ම කාටද අයිති? මායයටයි අයිති. එහෙනම් ඔය සම්මා සංකප්පෙට එන්න ඕන. දැන් වැරදි සංකප්පයක් නේද? සම්මා සංකප්පෙට ඇවිල්ලා නැහැ නේ ඔච්චර කිව්වා. සම්මා සංකප්පෙට එන්න සම්මාදිට්ඨිය නෙමෙයි ඔය දෘෂ්ටි. සම්මාදිට්ඨිය නෙමෙයි සම්මාදිට්ඨියට එන්නේ. ඒ වෙනස ඇති කරගන්නේ තමන්ගේ මනසින්මයි. සිතෙන් නිදහස් වෙනවා. ඔන්න එක ආයතනයකට මමයි තව ස්වාමීන් වහන්සේලා කට්ටියකෝ ගියා. ඒ ස්ථානේ මේ ධාතුන් වහන්සේලා බෙදා දෙනවා කියලා එකක් ගිහිල්ලා පණිවිඩයක් ගිහිල්ලා නිකන් බලන්න ගියා. ගිහිල්ලා දැන් අපි මේ හොඳට කතා කරන ලොකු බිල්ඩින් එකක්. ඉතින් පාවනේලා පාසෝදල එහෙම එක්කනේ පුජ්‍යලේක් ඇවිල්ලා ඉතින් පිළිගත්තා. එහෙම කටයුතු කරේ කරන්නේ. දැන් මේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම හිතාගෙන ඉන්නවා මේ බිල්ඩින් එකේ අයිතිකාරයා තමයි මේ වැඩේ මේ කරන්නේ. කොච්චර හොඳ කෙනෙක්ද, දැහැමි කෙනෙක්ද කියලා හිතාගෙන කල්පනා කරගෙන ඉන්නවා. දැන් හොඳට හාමුදුරුවරු තැඟිලියට කඩලා හොඳට කතා කරනවා. මේ විශාල ලොකු කෙනෙක් නේ, ලොකු පුංජලෙක් කියලා වෙනුමක් තියෙනවා. ගිහිල්ලා 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 මේ අහන එක හාමුදුරු කෙනෙක්, මහත්තයා මේ බිල්ඩින් එක කොයි කාලෙද ගත්තේ? එයා කියනවා මේ බිල්ඩින් එක මගේ නෙමෙයි හාමුදුරනේ, මම මෙහි ක්ලීනර් කිව්වා. මම මේ පිරිසිදු කරත්තාගේ කියලා කිව්වා. අර හාමුදුරු කිව්ව චොක්කෝ මේ ටික අනිත් පැත්තට බහින් ආයෙත් ඒක ක්ලීන් කරන්න. බලන්න කොහොමද සංකල්ප වෙන්නේ ඈ. එහෙම වෙනවා. දැන් දෝන මහතුරුත් එක්ක සමහර අය ඔය මම ඉන්න භාවනා මධ්‍යස්ථාන වලට එහෙම එනවා, මේ තව මහත්යෙකුත් එනවා. ඉතින් මම ගොඩාක් වෙලාවට හිතනවා මේ නෝන මහත්යෙක් මහත්ය වෙන්නේ නැති කියලා. බලමු මහත්ය නෙමෙයි ඩ්‍රයිවර්. මම එහෙම කතා කරලත් තියෙන දවස් දෙකක් පස්සේ කියනවා නෑ නෑ හඳුනේ ඩ්‍රයිවර් අපිය මහත්ය වෙන්නේ, අපි මහත්ය වෙන්නේ රට ගිහිල්ලා ඉන්නේ, එහෙම නැත්නම් වැඩක් කරන මොකක් හරි ඒක නැත්නම් අමුදාවේ කියනවා. ඉතින් අදහස එතකොට බලන්න ඒ අදහස තුලින් ශනිකව එයා කෙරෙහි දක්වන බැල්ම ආකල්පය වෙනස් වෙනවා. ඒකයි කියන්නේ දැක්ම තුලින් මනස වෙනස් කරගන්න පුළුවන්. දැක්ම තුලින් ඥානය තුලින් වෙනස් කරගන්න පුළුවන්. ඔය බැඳීම් වල තියෙන්නේ, වෙන්වීම් වල තියෙන්නේ ඔය යථාර්ථය. හොඳ සංකල්ප ඇති වෙනකන් හොඳයි, නරක සංකල්ප ඇති වෙච්ච ගමන් නරකයි. එහෙමනම් සංකල්ප ලෝකයක් තියෙන්නේ, සංකල්ප ලෝකයක් තියෙන, සංකල්ප මත දෘෂ්ටි මත සතුට වෙනවා දුක් වෙනවා. සරලයිනේ. සංකල්ප මත සතුට වෙනවා දුක් වෙනවා. සංකල්ප මත, සංකල්පයක් තුළ. එතකොට ඔය අනිත් ඔය සියලුම චිත්ත ප්‍රසාදනීය රූප සංකල්ප, චිත්ත ප්‍රසාදනීය රූප සංකල්ප, හේතු සංකල්ප යොදාගත්තාම මේ සංකල්පය අනුසාරයෙන් සිතේ චිත්ත වේදනා රූප පහළ වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා. එහෙමනම් මේ සංඥා මරීචිකා, මේ සංඥාවල් සියල්ලක්ම මිරිගුවක්, අධ්‍යාත්මේ නැති දෙයක් දනවන්නේ. අධ්‍යාත්මේ සත්‍යයේ ලෝකේ නැති දෙයක් දනවනවා. තමන් උපකල්පනය කරන ආකාරයට ඒ සංඥාව සැප වේදනා දුක් වේදනා දෙනවා. එහෙමනම් මහා රැවටිලි ගොඩක් තියෙන විඥානයක් මනසක් හිමි කරගෙන ඉන්න අප කල්පනා කරන්න ඕන මෙතනින් අපි නිදහස් වෙන්න ඕන කියලා. නිදහස් වෙන්න නම් අපේ මනස ඒ නිදහස කරා යොමු කරන්න ඕන. ශබ්ද රූපය කරා යොමු කරොත් රූපය කරා ඇදී යනවා. ශබ්ද කරා යොමු කරොත් ශබ්ද කරා ඇදී යනවා. අපිට එක එක වෙලාවල් වලට එක එක දේවල් වලට ඇදී ගිහිල්ලා හිත සමාධිගත වෙලා නැද්ද කියලා බලන්න. ලස්සන ටෙලිනාට්‍ය එහෙම බලාගෙන ඉන්නකොට රූපය කරා මනස්කාන්ත භාවය කරා ඇදිලා යනවා. ඒ වගේම තව එක්කෙනෙක් හොඳ සංගීත මිහිරි නාදයක් අහගෙන ඉන්නවා නම් එයා ඇදීලා යනවා සංගීත මිහිරි නාදයට. ඇදීලා ගිහින් සමාධිගත වෙලා ඉන්නවා. එතකොට ඒ දෙයින් තමයි මනස පිරෙන්නේ. මේ වෙලාවේ ප්‍රඥා ඉන්ද්‍රියට අපි යොමු වෙලා අපි මේ නිර්වාණය කියන ධර්මතාවය කරා ඇදී යන්න ඕන. සබ්බ රතින් ධම්ම රති ජිනාතේ. සේලු ඇලීම් අතරින් ධර්මයේ කිව්වේ මෙතෙන්දී නිවන. නිවන් ධර්මයෙන් වෙන ධර්මයක් නෑ. නිවන් ධර්මයට ඇදී යන්න ඕන. නිවන් ධර්මයට ඇදී යන්න ඕන. ඔබ නිවන් ධර්මයේ දකින්නවද සම්මුති වශයෙන්වත්? දකින්න ඕන. එහෙම නැත්තම් කොහොමද ඇදී යන්නේ? නිවන කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් තුළ තියෙන දෙයක් කියලා දකින්න ඕන. කෝ බලන්න කියන්න බලන්න තමන්ට දැනෙන්නේ මොන වගේ ස්වභාවයක් තුළ තියෙන දෙයක්ද, තමන්ගේ ඥානයට වැටහෙන දේ කියන්න. අර අන්ධයෝ ගල් ගහනවා වගේ අඹ ගහට ගල් ගහන්න එපා. දැන් සමහර අය කියනවා අපි අහනෝ මේ ඉබ්‍රහම් ලින්කන් මේ ජනාධිපති වුණේ මොන රටේද? ඕක හරියට දන්නේ නැති මනුස්සය කියනවා. පකිස්තානේ නෑ, ජර්මනි නෑ, අප්‍රිකාවේ නෑ, එහෙනම් එංගලන්තේ නෑ. ඉතින් ඔහොම කියා යන එක මොකද්ද ඒකට කියන්නේ? ඕක අන්ධය ගල් ගහනවා. ඒක එයා දන්නේ අර කියනකම් කියවගෙන යන. ඔය විදිය උත්තර දෙන්න එපා. ඔය විදිය උත්තර දෙන්න එපා. ටික වෙලාවකින් අර හරියට දර්ශනයක් නැතිගෙන නිවන වගේ මේ වගේ නේද හඳුරන්නේ? නෑ, එහෙනම් මේ වගේ ඒ ක්‍රමේ යන්නේම අර වගේ අන්ධ කියන අය දන්නේ. එහෙන් කියෝගෙන යනව අහු වෙනකන් අනුමාන උත්තර. එහෙම නෙමෙයි. දැන දැක පැහැද උත්තරේ ලබන්නේ. දැන දැක පැහැද උත්තරේ ලබන්නේ. හරි, නිවන පිළිබඳව තමන්ට තියෙන මේ දැම් මට්ටමට හරියයි වරදි කමන්නේ. බොහෝ දෙනාගේ වරදිනෝ, බොහෝ දෙනාගේ වරදිනෝ නෙමෙයි, ඔක්කොගෙම වරදිනෝ. ඒ වුණාට ඒ වැරදීම් ටික නිවැරදි කරගෙන ඉස්සෙල්ලා යන්න ඕන. හොඳයි, තමන් ඇදී යන්න නම් නිර්වාණය පිළිබඳව තමන්ට තියෙන්න ඕන දර්ශනය. කෝ බලන්න තමන්ගේ දර්ශනය හැමෝම කියන්න බලන්න. තමන් නිවන දකින්නේ කොයි විදියටද? ආ? නිවුණු තැනක් හැටියට දකින්න. ඔය මෑණියෝ? ඔය මෑණියෝ? හිතාගෙන ඉන්න, මං ඇහුවාම හිතන්න පටන් ගන්න එපා. හිතාගෙන ඉන්න, උත්තරයක් ගාලා දෙන්න ඕන. ඔව් කියන්න. සියලු සංඥා වලින් නිරෝධ වුණු තැන. සංඥා පැමිණෙන්නේ නැති තැන. ඔය මෑණියෝ? නිරායාසේ. ඔව් අනිත් නිරායාසේ. ඔය මෑණියෝ? ඊළඟ අපේ මහත්ය කියන්නේ නිවීම මොන වගේ ස්වභාවයක්ද? සියලු බැඳීම් වලින් ඉවත් වෙලා සිටින ලැබීම නිවන හැටියට සලකනවා. ඊළඟ කියන්න. නැවත ඉපදීමක් නැති නිසා. නිවන් දැක්කොත් ඉපදීමක් නැහැ නෙමෙයි. පළවෙනි කාරණේ තමයි මැරෙන්නේ. කරුණාගල ශබ්දකෝෂයෙන් අයින් කරගන්න නැවත ඉපදීමක් නැහැ කියන එක අයින් කරගන්න. පළවෙනි එක තමයි මැරෙන්නේ. අජරාමර නිර්වාණය. මැරෙන්නේ නැති මිනිසෙක් උපදිනවයි කියන කතාවක් ඕනේ නැහනේ. උපදින්නේ නැහැ කියන කතාවක් ඕනේ නැහැ. මැරෙන්නේ නැහැ මිනිස්සයා නිවන් දැක්කොත්. අලුත් දෙයක් ඒ උත්තරේ නිසා මට කියන්න හම්බුණා. ඔය ඇත්තන්ට නිවන් දැක්කොත් පළවෙනි කාරණේ නැවත උපදින්නේ නැහැ කියන කාරණේ නෙමෙයි, මැරෙන්නේ. අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව යනුවෙන් අදහස් කරන්නේ ඒකයි. ජාති ජරා ව්‍යාධි මරණ නැති, උපදින්නේ නැති නිසා මැරෙන්නේ නැතුව නෙමෙයි, මැරෙන්නේ නැති නිසා උපදින්නේ නැහැ. අජරාමරයි කියන්නේ. ඒක බොහොම ගැඹුරු කාරණයක්. කවුරුත් හඳුනාගත්තේ නැති. ඊළඟ කියන්න. උපදක් මරණයක් නැති තැන කියලා. හොඳයි. ඊළඟ. සියල්ලගෙන්ම නිදහස් වූ තැන. සියල්ලගෙන්ම නිදහස් වෙලා ඉන්නද බලාපොරොත්තුව? සියල්ල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නෑ. ඔය සියල්ලගෙම නිදහස් වෙලා ඉන්න ඕන කවුද? මම. සියල්ලකින් නිදහස් වෙලා ඉන්න ඕන මම. හැබැයි මම ඉන්න දන සියල්ල තියෙනවා. එහෙනම් ඔය සියල්ලකින් නිදහස් වෙලා ඉන්න ඕන කියලා හිතාගෙන ඉන්න කට්ටිය නැවත ඒක එළියට අරගෙන පරීක්ෂණයට භාජනය කරන්න. සියල්ලකින් නිදහස් වෙලා ඉන්න ඕන කාටද? මට. මම ඉන්න තැන සියල්ල ඇත. ඊළඟ ශූන්‍ය වුණු තැනක් හිස් මුකුත් නැහැ. ඊළඟ සියලු ක්ලේශයන් දුරු කිරීමෙන්. හා ඊළඟ බෑනිය ඈ මොකද්ද කිව්වේ මට හැමෝම? ප්‍රභාස්වර තාවක අපේ පිටිපස්සෙම ඉන්න කිසිම දෙයක් නැති තැනක් කියලා. දැන් මෙතන ලබා දුන්නු මේ උත්තර සියල්ලම ඇත්තෙම වැරදි. කනගාටු වෙන්න එපා. ඇත්තෙම වැරදි. සියල්ලම වැරදි. ඈ ඕ හැමතැනම මම ඉන්නවා. හැමතැනම මම හිටියා. හැමතැනම මමත්වයේ තිබ්බා. ඒ නිසා ඔය උත්තර සියල්ලම වැරදි. ඒ නිසා ඔයත්තන්ට බොහෝම අවදිමත්ව බොහෝ දුර පරිශ්‍රණය කරන්නට සිද්ධ වෙනවා. ඒක වරදක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. සොයාගෙන යන කාලේ වැරදීම් ඇතිවෙනවා. වරද වරදක් හැටියට දැකීම නිවැරදි වීමට උපකාර කරයි. ඒ වරද තමයි තමන් පඩියක් බවට පත් කරගන්න ඕනේ. ඒ තුලින් නැගී හිටින්න. අර වලේ වැටිච්ච ගුරුවෙක් එක හාමුදුරු කෙනෙක් ගොඩගත්ත හැටි අහලා තියෙනවා. ඒ බූරුවගේ කොන්ද උඩට දානවලු පස්. බූරුවත් නිකන් ඇතහැරියේ නැලු පස් දාන්න පස් කොට උඩට නැග්ගලු. ඕමම බූරුව කල්පනා කරනවලු මේ මිනිස්සයා නම් මාව මරන්න තමයි හදන්නේ කියලා. එන්නේ පස් කොටට නැග්ගා. අවසානයේ ඒ වල පිරුණා පස්වලේ. ඊට පස්සේ බූරුවා ගොඩට ඇවිල්ලා පැනලා තිබුණා. ඈ මම මරන්න නේද හැදුවේ, කොහොමද මම බේරුණා කියලා පැනලා දෙවුවා. ඒ වගේ හරි කෙනාට Tamanට වරදක් කියලා පෙන්වන දේ දැනුණත් මාව මරන්න හදනවා කියලා, මාව වටන්න හදනවා කියලා ඔබ ඒ මතට නැගින්න. එතකොට ඔබ ඉන්න වලින් ගොඩට ඇවිල්ලා බූරුව වගේ දුවන එකක් නෑ. හොඳ ඥානඥාය එතන බූරුව නෙවෙයි. ඇත්ත වශයෙන්ම බූරුව කියන ගැතියන් ඒ වයින් ගල සෑහෙන ඥානවන්ත බූරුවෙක් බවට පත් වෙනවා නේද? එහෙනම් ඥානවන්තය කියලා කියන මේ ලෝකේ හැටි තමයි වඩාත් උපකාරක සත්වයාට කතා කරන්නේ. පහත්ම මානසික මට්ටමේ බූරුව කියන සතා හරිම උපකාරකයි. කිසිම සතෙකුට කාටවත් මිනිස්සුෙකුට හිරිහැරයක් නැති මිනිස්යාගේ ගැල් බඩු එහෙ මෙහෙ ගෙනියන හරිම ප්‍රයෝජනවත් අහිංසක සතෙක් තමයි බූරුව කියන සතා. බලන්න මේ සතාව දාලා තියෙන තැන අන්තිම පහතට. සාමාන්‍ය පහත් මිනිස්සුෙකුට කතා කරන්නේ යොදන්නේ බූරුව කියලා. මෝඩයෙකුට කතා කරන්නේ බූරුව කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ බූරුව කියන මිනිස්සය හරි ප්‍රයෝජනවත් මිනිස්සෙක් වෙන්න ඕන. ඈ කාටත් ඔය බොහොම අඩු ගන්නට මුදලට වැඩ කරන ඕන කෙනෙකුට හිස පාත් කරලා කතා කරන මිනිස්සු ගෞරවනීය උත්තම මිනිසෙක් හැටියට පිළිගන්න පුරුදු වෙලා නැහැ. බුරුව කියන ගානට දාලා තියෙන්නේ. හැමෝගෙම මස් කන සිංහයා කොතනද දාලා තියෙන්නේ? තාම ශ්‍රේෂ්ඨ සතා. කිරි ගන්නත් බෑ, හැම ගන්නත් බෑ, මොකක්වත් ගන්න බෑ. අහුනුත් මරන් කනවා. ඉතාම ශ්‍රේෂ්ඨ සතා. මේ ලෝකයේ තියෙන තත්ත්වය පෙන්වන්නේ. අද ලෝකේ වුණත් එහෙමයි. මේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අහිංසකකම, සිල්වත්කම, කාරුණිකකම නෙමෙයි තියෙන්නේ. මේ දෙපහින් අර හිටගෙන ඉන්නේ පොඩ්ඩක් අර සිංහ ගතිය වෙන්න වෙන නිසා. නැත්නම් ඉන්න හම්බෙන්නේ නැහැ. නේද? හෙදෙන්නේ මේ කරු කරන්නේ. හාමුදුරුවෝ වුණත් අර බුරුව ගන්නට දානවා නේද? නේද? එහෙමද? ඉතින් ඒ නිසා ඒ වඩාත්ම සමාජයෙන් ප්‍රයෝජන සත්‍ය ඊගන්ට දාලා තියෙනවා. ඒ කතාවත් හොඳට හිතට අරගෙන තමන්ට එන අභියෝගයේ තමන් අර විදියට අර බූරුව වගේ ජය ගන්න ඕනේ. තේරෙනවනේ? දැන් තමන්ගේ හිත රිදුනොත් හැම මොහොතකම ඒ හිත රිදීම ඒ හිත තුල, එහෙම නැත්නම් ඉන්ද්‍රියන් තුල ජීවත් වෙන මිනිස්සයා හිතන්නේ මේ මගේ හිත රිදෙව මට බැන්න කියලා. නමුත් එයා ප්‍රඥාව තුල ඉන්න කෙනෙක් නම් එයාගේ හිතේ රිදුමක් ඇති වුණත් එයා ප්‍රඥාවෙන් බලනවා මේ රිදීම සාධාරණද අසාධාරණද, මේක මගේ යහපත සඳහා රිදවීමක් කරපු දෙයක්ද, මගේ අයහපතක් සඳහා මට රිදවපු දෙයක්ද? තේරෙනවා නේද? එහෙම ලෝකේ ඉන්නෝ සමහර වෙලාවට ඒ ඊටාම හොඳට හිත සනසනවා, සංසුන් විදියට කතා කරනවා අයහපතක් කිරීමේ අදහසින්. අයහපත් කිරීමේ අදහසින් හිතට මේ අර විදියේ අනුකම්පක අදහසක් ඇති කරන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රඥාවෙන් යුක්තව මනසේ ඇති වෙන ඒ කම්පණය තේරුම් කරගන්නට ඕන. ඒ නිසා ස්වාමීන් වහන්සේලා හැටියට අපි කියන දෙයකින් ඔයත්තන්ට හිතේ රිදුමක් හටගත්තත් ඒ රිතේ රිදුම ඇති කරවන්නේ වලේ ඉන්නගෙන ගොඩට ගන්නයි. එහෙම නැතුව ඒ නිසා බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම මිනිස්සු රිදවනවද කියලා බුදුහාමුදුරු ලස්සන කතාවක් කියලා දුන්නා. ඔබේ දරුවා මොනවා හරි කැබලිති කෑල්ලක් උගුරේ උඩ කරගත්තොත් ඔබ උගුරට දාලා ඇඟිලි ඇදලා ගන්නවද නැද්ද? ඇදලා ගන්නවා ස්වාමී. ඇයි? ඒ ළමයාගේ ජීවිතේ නැතිනෝ ජීවිතේ බේර ගන්න මම එක කරන්නේ. ඉතින් ගිරිය තුවාල වේ. ඒ ළමයට රිදෙයි. ඒ ළමයා අඬයි. ස්වාමීනි ඇඬුම වගේ නෙමෙයි, තුවාල වුණා වගේ නෙමෙයි, මැරෙනවා. මේක හිරවුනොත් එහෙම ඒ නිසා මම ඇදලා ගන්නවා මේක. ඒ වගේ සමහර දේවල් අපේට රිදුම් ඇති වෙනවා. ඒවා අපේ යහපත උදෙසා. යහපත උදෙසා ඒකට ලොකු ප්‍රඥාවක් තියෙනවා. ඈ යහපත උදෙසා රිදුම් කරනවා. ඉතින් ඔබ තේරුම් ගන්න හැකියාව තියෙනවා නම් සමහර මහස්තුරුන්ගේ දින සැරගෝරි එච්චර අකාරුණික ලෙස බලන විදිය බලන එකක් නැහැ. සමහරලාට ඒ තමන්ගේ අයහපත වළක්වාලීම සඳහා තමයි මේ සැරයක් ගෝරියක් දාන්නේ. ඒක නොපෙළෙන පැත්තක් ඔහු දැකීම නිසා. ඉතින් ඒක තේරුම් ගන්න විශේෂයෙන් හැමෝටම පුළුවන්කම තියෙන්න ඕන. මේක අපේ කරුණාව සඳහාද අකරුණාව සඳහාද මේ ඍදුම අපේ සිත් තුළ ඇති වෙන්නේ කියන කාරණේ. ආකල්පමය වශයෙන් සංකල්පමය වශයෙන් මවන්නට බැරි තීරණය කරන්නට බැරි ලෝකයේ තියෙන එකම එක ධර්මතාවය තමයි නිවන. ඒ වගේම ලෝකයේ තියෙන තවත් දෙයක් තමයි හිතන්නවත් බැරි සීමාවක් විශ්වය. මේ විශ්වයේ අවසානය මොන වගේ ඇද්ද හිතාගෙන යන්න පොඩ්ඩක් බලන්න. මොකද ඒක උපකාරකයි නිවනට. මේ විශ්වයේ ලෝකබෝලේ නෙමෙයි, හොඳේ ග්‍රහ තාරකා නෙමෙයි, චක්‍රවාට නෙමෙයි. මේ විශ්වය කියලා කතා කරන්නේ ලෝකයට නෙමෙයි, ලෝකබෝලයට නෙමෙයි, හොඳේ අහසට. විශ්වය අනන්ත අහස. ඒ අහසේ නිමා වෙන තැන කොයි වගේ ඇද්ද? ඒ නිමා වෙන තැනක් තියෙනවා. ඒ නිවනට ඒ නිමා නිමා වෙන තැන නිවන තියෙනවා. තමන් යන්න ඕනේ නිමා වෙන තැන හමු වෙනකම්ම. ඒ නිමාව අපූර්ව නිමාවක් බවට පත් වෙනවා, අවසානයක් බවට පත් වෙනවා. මොහොතක් බලන්න මේ පිළිබඳව ගැඹුරු සංකල්පනාවකට සමවදින්න. ඒක අපිට උපකාරක වෙයි ජීවිත අවබෝධය උදෙසා. සසර කතරේ අතරමං ව ඉන්න පිරිසක්. ඒ ගැන උනන්දුවක් ඕනෑ කමක් තියෙන කෙනෙකුට තමයි ඒකෙන් මෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. තමන් අතරමං වෙලා ඉන්න ස්වභාවය තේරුම් ගත්තනම් සංසාරෙදි තමන් කොච්චර අතරමං වෙන්න ඉඩ තියෙනවද කියලා ඒකේ තියෙන භයානකත්වය තේරුම් ගත්තනම් හේතු වහවහම ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න පුදුමාකාර විදිහේ මහන්සිය වෙහෙසක් දරනවා. අපි කැමති වෙන එකක් නැහැ. බඩ අත ගැහවහම කොඳුනාරටිය අතට අහුවෙන මට්ටමට දුක් විඳින්න මේ නිවන වෙන්නේ. අඩුම තරමේ මහ කැලෑවක ගිහිල්ලා එක රැයක් ගත කරන්න කැමති වෙන එකක් නැහැ. තනිව හිටියොත් එහෙම ඊට පහුව හින්දා රෝහල් ගත වෙන්න වෙනවා. එහෙම නැත්තම් තොයිල යන්නට නැහැ බය වෙලාම. එසා ඔබ කරන කැපවීම වීරේ මදි. ඔයිට වඩා නුවණින් වීරය කරන්න මගහසර හදලා දීලා තියෙද්දි මග පාදල දෙල්ද තීද්දි මෙච්චර සැහැල්ලුවේ මේ ගමන යන්න තීද්දි ඒ ගමන යන්න ඉතිරි ටික වීරය කරන්නයි තියෙන්නේ. සසර අතරමං බුද්ධ පුත්‍රයෙක් නොවුණු ඒ කාන්තෙන් සසර අතරමං එයාට 31 තලයේම වාසය කරන්න සිද්ධ වෙනවා. කොහේ කොහේ යනවද කියලා කියන්න බෑ. නියත ගති නැහැ. දැන් හොඳට මුල් කාලේ පින් දහම් කරගෙන කරගෙන ඉඳලා වුණත් මහා පාපයක් කරගන්න අවසාන කාලෙදී අර පින් ටික ඔක්කොම ඇහිලා අර පාපෙන් අපාය යනවා. එහෙම දේවල් වෙනවා. ඒ වගේම හොඳට පව් කරගෙන ඉන්න මිනිස්සෙක් පාරට ලොකු පිනක් කරගන්න. ලොකු පිනක් කියලා කරගන්නේ මේ අර ලොකුවට දානයක් දුන්නහම නම් නෙමෙයි, ඒ චේතනාව තුල සැකසිච්ච දෙයක්. එහෙම නැත්නම් ඉතින් ඔක්කොම පවුම ගන්න ලොකු දානයක් දෙයි නේ. එහෙම හදේ හරියන්නේ නැහැ. ඒ සසරේ ඒ විශ්වයේ නිමාව ඔබට දැනෙනවද? මට දැනෙනවා. ඊටාම බොහෝම මනස්කාන්ත තාම මීරු සෞම්‍ය තැන. ඒ විශ්වය සොයාගෙන යද්දි මොකද වුනේ? ඒ විශ්වයේ නිමාව සොයාගෙන යද්දි මොකද වුනේ? ඒ වේගයට ඒ විශ්වයේ නිමාව සොයාගෙන යද්දි ඒ වේගයට මම දිය වුණා. ඒ වේගයට මම දිය වෙලා گیا۔ වේගය ගන්න උනනේ සෑහෙන නිමාව හොයන්න. සෑහෙන වේගයක් ගත්තා. හිතන වේගයට වඩා වැඩි වේගයක් ගත්තා. ඒ වේගෙන් ගමන් කරනකොට මොකද වුනේ? අර වේගයේ වැඩිකමට උල්කාපාතයක් වුණා. දිය වෙනවනේ. එයා ගිනිගෙන දැවිලා බොහොම විශාල උල්කාපාතයක් ඉහළ ඉඳලා ආවත් ඒ වේගය මත එයා දිය වෙනවා, ගිනි ගන්නවා. ඒ වගේ මොකද වෙන්නේ? මම දිය වුණා. මම දිය වුණා. මම දිය වුණාට පස්සේ මට මේ විශ්වයේ නිමාව පේන්න පටන් ගත්තා. මම නැතුව බැලුවාම විශ්වයේ නිමාව පේන්නේ. ආරම්භයයි අවසානයයි එක තැන තියෙන්නේ. විශ්වයේ ආරම්භයයි අවසානයයි එක තැන තියෙන්නේ. එතකොට මෙතන හේ මෙහෙ දුවන්න දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. උත්සාහයෙන් සහ නිරුත්සාහයෙන් තොරව, උත්සාහයෙන් හා නිරුත්සාහයෙන් තොරව තමයි මේ සත්‍ය අවබෝධ කරගත්තේ. දැන් මේ ලෝකේ නොයෙකුත් දේවල් මම වීරිය කරලා ලබාගත් දේවල් තියෙනවා. හැබැයි මේ ශ්‍රී සද්ධර්මය මම ලබාගත්තේ වීරිය කළා නෙමෙයි. වීරිය නොකරත් නෙමෙයි. මධ්‍යස්තෝ වීරිය කරලත් නෙමෙයි. මොකවත් කරලත් නෙමෙයි. නොකර ඉඳලත් නෙමෙයි මේ සත්‍ය අවබෝධ කරගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ ඕඝතරණය පිළිබඳව දේවපුත්‍රේ අහපු ප්‍රශ්නෙට කිව්වා, ඔබ වහන්සේ මේ දිට්ඨි ඕඝය කොහොමද තරණය කළේ? මම උත්සාහ කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. උත්සාහ කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ඔය ඇත්ත උත්සාහ කරනවා, රැඳී සිටිනවා. හැම මොහොතකම කරන්නේ මොකද්ද? එක්ක උත්සාහ කරනවා, එක්ක රැඳී සිටිනවා, එක්ක නිකන් ඉන්නවා, එක්ක නොහිත ඉන්නවා, එක්ක හිතනවා. අපි නොහිත හිටියෙත් නෑ, හිතුවෙත් නෑ. රැඳී සිටියෙත් නෑ, උත්සාහ කළෙත් නෑ. වීරිය කළෙත් නෑ, වීරිය නොකළෙත් නෑ. ඒක තමයි ආරම්භයේ තනම අවසානයේ සිද්ධ වෙන ස්ථානය. ආරම්භයේ ඇති තනම තමයි අවසානයේ තෙන්දි සිද්ධ වෙන්නේ. ආරම්භුමයි අවසානය එක තැන. කොතනද ඒ ආරම්භය අවසානය තියෙන තැන? ඔව්, මොන තැනද? කොතනද ඒ තැන? ආරම්භය අවසානය දෙකම. ආරම්භය අවසානය දෙකම අවස්ථාන. යම් කිසි තැනක් ස්ථානය නම් කළ නොහැකි නම් යම් තැනක, එතන ආරම්භයත් අවසානයත් ඇත. ඒ ආරම්භයත් අවසානයත් ඇති වූ තැනට ඝන අන්ධකාරයවත් හිරු ආලෝකයවත් නොපැමිණෙනු ඇත. ඝන අන්ධකාරයත් ආලෝකයත් එතන දෙකම නැහැ. එතකොට මොකද තියෙන්නේ එතන? ශූන්‍යතාවෙ තියෙන ආලෝකයනේ. ආරම්භය වූ තැන, ආරම්භයත් අවසානයත් දෙකම එක තැන තියෙන්නේ. ඒ ස්ථානයට හිරු එළියවත් ඝන අන්ධකාරයක්වත් වැටෙන්නේ නැත. අන්ධයෝ අඹ ගහට ගල් ගහනවා වගේ උත්තර නම් අම්බෙන්න බෑ මට. කියාගෙන කියාගෙන යන හරිය කහුවේ පිටවේ කටින් හැලේ කියලා හිතාගෙන. එහෙම බෑ. නුවණින් දැක පැහැද කතා කරන්න ඕන. නැත්තම් පරේක්ෂණය කරන්න ඕන. නිකන් ඉන්න එපා. මම නිකන් ඉන්නේ කියලා කියන්නේ නියඳව ඉන්න කෙනාට වඩා මොන මොන හරි කියලා සාකච්ඡා කරලා ඉස්සරහට යන්න හදන කෙනා වටින කෙනෙක්. හැබැයි නිකන් කාලේ නාස්ති කරන්නේම හරි විදියට ඒක කතා කරන්න කියන එකයි කියන්නේ. ඔව් එතන තමන් දැක ගන්න. තමන්ට ප්‍රඥා දර්ශනය ඇති කර ගන්න. ඒ කරා ඇදෙන්න. අපි කියවනේ උදෑසන ආරම්භයේදී ඒ කරා ඇදී යන්න. ඒ අන්ධකාරයත් ආලෝකයත් නැති ආරම්භයත් අවසානයත් දෙකම තියෙන සංකේත නොවන ඒ ස්ථානයට ඇදී යන්න. ඔබේ ප්‍රඥා මහිමින් එතෙන්ට ඇදී යන්න. ඔව් ඉතාම කෙටියෙන් අවශ්‍ය දේ පමණක් කියන්න ඕනේ. මොකද්ද? දැන් මම ඊට මෙහා පැහැදිලි කිරීමක් කළානේ. ආරම්භයත් අවසානයත් ඇත්තේ සංකේත නොකළ හැකි තැනක කියලා මම කිව්වා. සංකේත කළ නොහැකි තැනක ඇත්නම් ඒ තැන තමයි ආරම්භයත් අවසානයත් ඇති ස්ථානය කියලා මම කිව්වේ. එහෙම නැතුව සංකේත කරගන්න පුළුවන් තැනක් නම් එතන ආරම්භයත් අවසානයත් දෙකම තියෙනවා නේ. මේ ආරම්භයත් අවසානයත් දෙකම තියෙන්නේ ඔව් සංකේත කළ නොහැකි තැනක. එතකොට එතන ආරම්භයක් අවසානයක් තියෙන්න පුළුවන් නෑ. එතන උපත මරණය එතකොට නැහැ. අන්න එතන තමයි නිවැරදිම ආරම්භයක් අවසානයක් බවට පත් වෙන්නේ. දැන් නුවණ වෙහෙසවන්න ඕන මේ කරුණු කාරණා පිළිබඳව. සොයාගෙන යන්න ඕන. මේ හැම කාරණයක්ම සම්බුදුරජාණන් වහන්සේගේ සමයේ දේශනා කරාම නිවන් දැක්ක ධර්ම කරුණු. නමුත් අද කාලේ එදා 7 අවුරුද්දේ දරුව දැකපු දේ අද 60 පැනලා මහාචාර්ය වුණා දකින්න බෑනේ. ඒ කියන්නේ අද ඒ තරම් බුද්ධි හීනයි, ප්‍රඥා හීනයි. ඒ කාලේ කෙනෙක් අද කාලේ නැති හින්දා ඉතින් අද කාලේ ඉන්න උගතුන් හැටියට නේද, පඬිතුයෝ හැටියට ඉතින් අපි අපිම හිතාගෙන කියාගෙන ජීවත් වෙනවා අර නේද. ලූලා නැති වලට කණයා පඬිතයා කියනවා කියත් ඒ කාලේ දැන් නැති හින්දා හොඳයි. එහෙනම් අපි අපිම තමයි ඉන්න පඬිතුයෝ බවට පත් වෙන්නේ. උපතත් විපතත් තියෙනවා. ඒ ඉන්න තැනනේ ඔය ඉන්නේ. උපත විපත තියෙනවා. මම මුල් කරගත්තට පස්සේ එයා බොහෝ දෑ ලෝකයට අහිත කරනවා, අනර්ථය කරනවා. තමන් ඔසවා තබා ගන්න, අනුන් හෙලා දකිනු, අනුන්ව පාගනු, අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, සමහරලාට තමන් මතු කරගන්න අනුන්ට උදව් කරනවා, පින්කම් කරනවා, සමහරලාට පව්කම් කරනවා. ඔය පව්කම් කළත් පින්කම් කළත් මිනිසා කරන්නේ මම ඉස්සරහට ගන්නයි උත්සාහ කරන්නේ. දැන් බුද්ධාගමේ විතරක් නෙමෙයිනේ පින්කම් කියන නාමයෙන් දේවල් වෙනත් ආගම් වල අයත් කරනවා. සිල් කියන දේවල් වෙනත් ආගම් වල අයටත් තියෙනවා. පව්කම් කියලා තියෙනවා. ඔය පව්කම් කරන්නේ පින්කම් කරන්නේත් මිනිස්සයා මම ඔසවා තබා ගන්න. තමන්ගේ ළඟ තියෙන මමත්වේ රැක ගන්න. කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ මමත්වේ රැක ගන්න. මගේ මනස මේ පහළට එයි කියලා බයට. මොනම හරි විදියකින් තමන්ගේ මමත්වේ ඔසවා ගන්නයි උත්සාහ කරන්නේ. එනිසා මමත්වේ නැති කෙනෙක් ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. මොකද හේතුව? මමත්වය නැති කරගන්න යන කෙනෙක් ළඟත් ස්වභාවික සිල්වත්කමක් හටගන්නවා. ඒ තමයි මගෙන් කිසිවෙකුට අහිතක් අනර්ථයක් නොම වේවා. හිතක් යහපතක්ම වේවා කියලා සිතුවට කමන්නේ අහිතක් අනර්ථයක් අවඩක් නොවේවා කියන ගුණය චේතනාවෙ නෙමෙයි ඇඟේ තියෙනවා. ඇඟේ තියෙන. එතකොට ඒ චේතනාව, ඒ අදහස, ඒ ඇඟේ තියෙන ඒ කාරණය සිල්පද කෝටියක් හා සමාන. එකින් එක පනවල සමාදන් වෙන සිල්පද කෝටියක් හා සමානයි මගෙන් කිසිවෙකුට අවැඩක් අනර්ථයක් සිදු නොවේවා කියන ඇඟේ තියෙන දහම. හිතේ තියෙනවනේ, ඇඟේ තියෙන, හිතේ තියෙනකොට ඔය හැලෙනවා හිටියා. ඇඟේම තියෙනවා. ඒගොන් හිතක් යහපතක්ම වරන්න යන්න ඕනේ නැහැ. මොකද හේතුව තමන් යහපතට නොපෙමිණ තමන් කෙසේද ලෝකට යහපත කරන්නේ? හ? හරියට පුංචි පැලයක් හිතුවට වැඩක් නැහනේ. 100කට හේවන දෙන්න. පැලේ ලොකු ගහක් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි හේවන දෙන්න පුළුවන්. ඉතින් සිද්ධාර්ථ කුමාරයාත් ඒකයි කල්පනා කරේ. සිද්ධාර්ථ කුමාරයා කල්පනා කරා, මේ මම පුංචි පැලයක්. මේ විඳලා හරියන්නේ නැහැ. මම මේ විමුක්තිය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මම ලොකු ගහක් වෙන්න ඕනේ. ඉතින් විශාල ගහක් වුණා. ධර්මය හොයාගෙන ගිහිල්ලා ගහක් වුණා. ඒ ගහේ හේවන දෙන්න ඕනද කාට හරි? දෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට ලබන්න පුළුවන්. ස්වභාවයෙන්ම ගහ ලොකු වෙනකොට හේවන වැඩිපුර තියෙනවා. එහෙම නැතුව මේ පොඩි පැලයක් කොච්චර උත්සාහ කළත් ඕකට යහපතක් කරන්න කියලා ඒ යහපත කෙරෙන්නේ නැහැ. ඒ හේවන යන්නේ ඒ හේවන නැන්නේ පුජ්‍යලය ළඟ. ඒ පුජ්‍යලය ළඟ ඒ හේවන නැහැ. ඒ නිසා තමන් මුලින්ම ලොකු පැලයක් වෙන්න ඕන. මනස හොඳට තරහ යන තැන්වලට දාලම බලන්න ඕන තරහ කොච්චර නගිනවද කියලා. ඉරිෂියා හිතන මට්ටමටම දාලම බලන්න ඕන තමන්ගේ හිතේ කොච්චර ඉරිෂියාව ඇති වෙනවද කියලා. ලෝභයේ තියෙන තැන්වලටම දාලා බලන්න ඕන තමන්ගේ හිතේ කොච්චර ලෝභය තියෙනවද කියලා. එතකොට තමයි හිතා ගන්න පුළුවන් තමන්ගේ හිතේ තියෙන තරාතිරම මට්ටම. ඒ වේගයන් හැම දෙයක්ම කාගේද වේගය? මමංකාරයේ වේගය, මමත්වයේ වේගය. කරුණාවත් අකරුණාවත් දෙකම මමත්වයේ වේගය, මමත්වයේ වේගය. කරුණාවත් අකරුණාවත් දෙකම මමත්වයේ වේගය. පුජ්‍යලයාගේ කරුණාවෙත් අමුතු ස්වරූප තියෙනවා. අකරුණාවෙත් අමුතු ස්වරූප තියෙනවා. ප්‍රේමේ ආදරේ දයාවේ වුණත් තියෙනවා. ලස්සන දරුවෙක් දැක්කහම තමයි අම්මල වුණත් කියන්නේ අනේ මගේ පුතත් මේ වගේ කියලා කියනවා. ඒ හැබැයි ලස්සන කොළු කැටියක් අහුනුත් විතරයි. අර කැත එච්චර කොළු කැටියක් අහුනු මෙයා වගේ නෙමෙයි. මේ කරුණාවෙත් තියෙන ස්වභාවය. ඒක තමයි ඒ හැටි. පුතජන ලෝකයේ හැටි. දැන් මේ කියපු දහම් කරුණු වලින් 100ට කීයක් Tamanට තේරුණාද, වැටහුණාද? මම පදනම් වෙලා ඉන්නකම්ම මේ අනන්ත ලෝකේ යාට දකින්න බෑ. ඒකට හේතුව ඒ මමත්වයේ දකින්න පුළුවන් දැක්මේ සීමා සහිතයි. මමත්වයෙන් යුක්තව දකින්න පුළුවන් සීමාව සීමා සහිතයි. හිතෙන් හිතන්නත් පුළුවන් කියලා හිතුවට හැම දෙයක් පිළිබඳවම හිතෙන් හැම දෙයක් පිළිබඳවම හිතන්නත් බෑ. හිතෙන් හිතන්න පුළුවන් දැකපු අහපු විඳපු දේවල්. දැන් අපි හිතන්න කිව්වහම මේ විශ්වයේ අවසානය මොන වගේද කියලා එහෙම හිතාගන්න පුළුවන්ද? හිතාගන්න බෑ. හිතාගන්න බෑ. දැන් තමන් මේ ආත්මෙන් චුතුවාට පසුව ලබනාත්මේ කොහෙද උපදින්නේ කියලා හිතාගන්න පුළුවන්ද? එහෙමනම් හැම දෙයක් ගැනම හිතන්න බෑ හිතට. දැන් මමත්වේ නිදහස් වුණු තැන සියල්ල පේනවා. හැබැයි ඇහෙන්නේ මේ පේන්නේ. වර්ණ රූප දකින චක්කු විඥානයෙන් නෙමේ පේන්නේ. හැබැයි ලෝකෝත්තර ඇස සදහම් මැස කියලා එකට කියනවා. ඒ ලෝකෝත්තර ඇසෙන් ඒ සදහම් මැසින් ලෝකේම දකිනවා. ඒ දකින කිසිම දෙයක් මම කියන ගණේට වැටෙන්නේ නැහැ. මමත්වයේ ගණේට වැටෙන්නේ නැහැ. පුතජ්ජනේ දකින ඕනම දෙයක් මම කියන ගණේට වැටෙනවද නැද්ද? නැහැ. මා විසින් දකිනවා. මා විසින් අසනවා. මා විසින් ගඳ සුවඳ ලබනවා, ආහාර රස විඳිනවා. මම විසින් දුක් විඳිනවා, මම විසින් සතුට විඳිනවා, මම විසින් ප්‍රසිද්ධයි අප්‍රසිද්ධයි, මමම ධනවත් පෝසත් කියලා හැම දෙයකටම මම විසින් කරන වැඩක් බවට පත් වෙනවා. නමුත් ඒ අනන්ත ධර්මය තේරුම් ගත්ත කෙනාට මම විසින් කියලා දෙයක් නැහැ, දැක්මක් පමණයි. ඔකට අර ඉංග්‍රීසි ක්‍රමයට කියලා තියෙනවා I am නොවේ I විතරයි. මම වෙමි වුණාම තමයි මෙතන ප්‍රශ්නේ. මම පමණයි. මම වෙමි වුණාම පුජ්‍යලේ. මම නැත්තං එතන, මම වෙමි නැත්තං එතන හරේ. ඉතින් වෙමි නැත්තං අයි කොහෙද? අයි හැදෙන්නේ වෙමි තුලින්. සංස්කාර පින්ඩයක්නේ අයි කියන්නේ. ඒ නිසා දැක්මක් පමණයි. දැක්කා දැක්ක පමණයි, ඇසුවා ඇසුවා පමණයි, ආග්‍රහණය කළා ආග්‍රහණය පමණයි, රස දැනුණා රස දැනුණ පමණයි, ස්පර්ශ දැනුණා ස්පර්ශ දැනුණ පමණයි, සිතුවිලි ඇති වුණා සිතුවිලි පමණයි. ඒ කිසි තැනක මම සිටියේ නැත. අනවිශිෂ්ට දර්ශනයේ තියෙන ලක්ෂණය මම සිටියේ නැත්තං කම්පණේ වුණේ නැත. අවිජ්ජා පත්‍ය සංකාරේ වුණේ නැත. සංකාර පත්‍ය විඥාන වුණේ නැත. විඥාන පත්‍ය නාම රූප වුණේ නැත. නාම රූප පත්‍ය සලායතන වුණේ නැත. සලායතන පත්‍ය පස්ස වුණේ නැත. පස්ස පත්‍ය වේදනා වුණේ නැත. තණ්හා වුණේ නැත. භව වුණේ නැත. ජාති ජරා ව්‍යාධි මරණ වුණේ නැත. දැක්කා දැක්ක පමණයි. දිත්තේ දිත්තමත්ථම් භවිස්සති. රස නැත. දැකුමක් ඇත. පුජ්‍යලයා නැත. දැකුමක් ඇත. පුජ්‍යලයා නැත. ඇසුමක් ඇත. පුජ්‍යලයා නැත ආග්‍රහණයක් ඇත. පුජ්‍යලයා නැත ආහාර අනුභවයක් ඇත. පුජ්‍යලයා නැත ශරීරයක් ඇත. පුජ්‍යලයා නැත සිතක් ඇත. පුජ්‍යලයා නැති අනාගතයක් ඇත. පුජ්‍යලයා නැති වර්තමානයක් ඇත. පුජ්‍යලයා නැති අතීතයක් ඇත. ඒ නිසා කම්පණේ නොවේ ඔය කිසිම ධර්මතාවයකින් පුජ්‍යලයා නැති දර්ශනය තුළද ඒකට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති. ඔයත් ඔය ඉන්න කූඩුවෙම ඉන්නවද? එහෙම නැත්නම් මේ කියන ධර්මතාවයන් වල තියෙන ගැඹුරු කාරණා කාරණාවල් අසා දැන දැඩි කැපවීම කොට අවබෝධ කරගන්නවද? අපි කරන කාලේ නම් මම කරපු කැපවීම ගැන මම බොහෝ ආඩම්බරයෙන් කියනවා. වැරදි උපදේශ ලැබුණා. ඒ වැරදි උපදේශ මතේ හරි අපි දැඩි කැපවීම කළා. හරිම කැපවීම කළා. පුදුමාකාර වීරය චරිතයක් කැපවීම කළා. නොයෙකුත් විදියට ධර්මය අහලා ප්‍රඥාවෙන් ප්‍රශ්න විසඳ ගන්න, මොන භාවනාවෙන් මොන ක්‍රමයෙන්ද මොන විදිහකින්ද මම ගොඩ එන්නේ කියලා මම හිතුවා. මම ගිරවෙක් නම් මට එළියට යන්න බැරි ගිරවෙක්ගේ වේශයෙන් මම හිතුවා ගිරව කමින් මම ඉවත් වෙන්න ඕන කියලා. මං ගිරව කමින් ඉවත් වුණා. ඉබේටම මම එළියේ. ඒ ගිරවනේ අර සංඥාවෙන් දාගෙන ඉන්න කූඩුවේ. ගිරව කමින් ඉවත් වෙන්න. නෑ ඔබට එළියට එන්න බැරි. ඔබ ගැහණියක් නම් ගැහණි වේශේ තාම ඉන්න, පිරිමියෙක් නම් පිරිමි වේශෙන් ඉන්න. මාර්යා කූඩුවේ දාලා තියෙන ගැහණියක් හැටියට පිරිමියෙක් හැටියට. එයාට පිරිමියෙක් ඇති කරගන්න ඕනේ, එයාට ගැහණියක් ඇති කරගන්න ඕනේ. ඊළඟට ඒ කණුවේ අනිත් දේවල් ඔක්කොම ඉල්ලනවා. ඒ ගැහණිය පිරිමිය කියන ප්‍රධාන භාව රූපය තුල අනිත් දේවල් ඔක්කොම ආගම් ජාති වාද ඔක්කොම ඉල්ලනවා. ඊපස්සේ එළියට එන්න බෑ. දැන් පුජ්‍යලේක හැටියට එළියට එන්න හදන තාක්කල් එන්න බෑ. ගති විමුක්ත කරගන්න වුණා කුහුඩුවේ ඉඳගෙන කුඩුවෙන් එළියට එන්න. ගති විමුක්ත කරගෙනයි කුඩුවෙන් එළියට ආවේ. ගති පිටින් එන්න හදපු ගමන් අර ගති පිටින් එන්න බෑ. අර කූරුව වලින් රිංගන්න බෑ. ඈ ඒකනේ වැඩි. එතකොට ගිරව කල්පනා කළා මෙයා මොකක් හරි එයාගේ දෙයක් ඇති මාව කූඩුවේ දාගෙන ඉන්න. ගිරව කල්පනා කරනවා එයාගේ මොකක් හරි එකක් ඇති මගේ ළඟ කූඩුවේ දාගෙන ඉන්න. ඇයි කූඩුවේ දාගෙන ඉන්නේ? එයාගේ ඇහි ලස්සන තියෙනවා. එයාගේ ලස්සන තමයි මගේ ඇඟේ තියෙන. ඒ නිසා තමයි මම කූඩුවේ ඉන්න ඕන. ඒකනේ ඇත්ත කතාවනේ. අර මිනිස්යාගේ ඇහි තියෙන ලස්සනට අයිසක කුරුල්ලෙක් කූඩුවේ ඉන්න ඕන. මම ඔය දවසක් ඔය පාර යද්දි නිකන් මේ පිටරට ගිරවෙක්ගේ වටිනාකම ඇහුවා. හම්දුනේ මේ ගිරව රුපියල් 7000ක් වෙනවා කිව්වා. එහෙම ඉන්නවනේ වටිනා සතුන් ඉන්න. එහෙම දාගෙන ඉන්න. ඒකේ හේතුව අර සතා ඒ කූඩුවේ ඉන්නට හේතුව තමයි මිනිසාගේ ඇහි තියෙන ලස්සන එයාගේ ඇඟේ තියාගැනීම. ඒ නිසා එයා ගිරවකමින් එයා නිදහස් වුණා නම් ගිරව එළියේ. තෙවැත්තන්ටත් පිරිමිකමින් සහ ස්ත්‍රීකමින් නිදහස් වෙන්න වෙනවා. මෙතන නපුසකය නැහැ නේ. නපුසකය ඉන්නවා නම් ඒකෙනුත් නිදහස් වෙන්න වෙනවා. ඒකෙන් ගති විමුක්ත වෙන්න ඕන. ගති විමුක්ත වෙන්න ඕන. ගති ලක්ෂණේ නිදහස් වුණා. ඔය ගතිය තියාගෙන ඉද්දී කිසිම ගතියක් නැහැ කිය කී ඉතින් ඉන්නවා. හැබැයි සීලු ගතිය එතන තියෙනවා. ගතියක් නැහැ කිව්වට ස්ත්‍රී ගතිය තියෙනවනේ. පුරුෂ ගතිය තියෙනවා. ඒ ගති තියාගෙන තව ගති නැහැ කියලා තමයි කියන්නේ. ඒහෙතේ තියෙන ගතිය වලට තව ගතිය එකතු කරගන්නද තියෙන ගතියනුත් නිදහස් වෙනවා. එතකොට ඉත්ති භාවෝ කිං කෛර, ස්ත්‍රී භාවයක් කියන කතාවක් කොහොමද? එතකොට මම ස්ත්‍රීෙක් පුරුෂයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සියලුම අෂ්ට පුරුෂ පුද්ගල, ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි පුජ්‍යලයෝ කියන වචනයෙන් ආමන්ත්‍රණය කළා. එහෙම නැතුව ස්ත්‍රී පුරුෂ පුජ්‍යලයෝ නැත. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කිසිම ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් නෙමෙයි. ඒකවලු අෂ්ට පුරුෂ පුද්ගල, ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණි පුජ්‍යලයෝ කියන වචනය. එතන ස්ත්‍රීන් පුරුෂයෝ කියලා ගණන් ගන්නේ නැහැ. පරමාර්ථ දර්ශනයට ස්ත්‍රී පුජ්‍යලයෝ පුරුෂ පුජ්‍යලයෝ කියලා ගණන් ගැනීමක් නැහැ. සම්මුති විග්‍රහයන් වල ගණන් ගැනීම තියෙනවා, වැඩපිළිවෙල වල විනයවල වල තියෙනවා. ඒ අරින්න පරමාර්ථ දර්ශනය තුල අෂ්ට පුරුෂ පුද්ගල බුද්ධ පුත්‍රයේ බවට පත් වෙනවා. රාහුල කුමාරයාටවත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ නිවන් දැක්කේ නැත්තම්. තේරුණානේ? රාහුල කුමාරයාටවත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ නිවන් දැක්කේ නැත්තම්. එහෙම නයිද? ඔය ඇත්තන්ට පුත්‍රයෙක් වෙන්න පුළුවන්ද ලේසියෙන්? දායකෙක් උනායි කියලා එහෙම වෙන්න බැහැ. හාමුදුරු කෙනෙකුටවත් එතකොට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ කියන එක තේරුණානේ නේද? නිවන් දැක්කේ නැති වෙනවා. වෙන්න බැහැ. බුද්ධ පුත්‍රයෙක් වෙන්න බෑ. එනිසා ඔයත් ඉන්නේ හරිම අගහාදයක මෝඩ තැනක. එතනින් ඒ රැවටීමෙන් එතනින් නිදහස් වෙලා ආයි කවදාවත් නොරැවටෙන තත්ත්වෙට තමන්ගේ මනසේ තියෙන සැබෑම යථාර්ථය තේරුම් අරගෙන සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැති සම්‍යක් දර්ශනය, සම්‍යක් ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ එතන ඉඳලා. එහෙම නැතුව ඊට මෙහා ලෞකික සම්‍යක් ප්‍රතිපදාවල් ආරම්භ කිරීම තුලින් ඔබට ලොකු යහපතක් ලබා කරගන්න බෑ. ඉතින් යහපත් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. ඒකත් වටිනවා. නමුත් ලෝකෝත්තර සම්‍යක් ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ සමනේ වෙච්ච තැනින්. සම්මා කියන්නේ ඒකයි. දෘෂ්ටි සමනේ වුණා. සමනය වෙනවා කියන්නේ මොකක්ද ඒකේ වචනේ අර්ථය? ආ, සමනය වෙනවා කියන්නේ සූපත් වෙනවා කියන එක නේ. ඒ කියන්නේ කාරණේ ඉවර වෙනවා, අවසන් වෙනවා. දෘෂ්ටි අවසන් වුණා. සංකප්ප සමනය වුණා. වචන සමනය වුණා. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුව කම්ම නිරෝධය කියලා පෙන්වුවේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. කායකම්ම, වචීකම්ම, මනෝකම්ම මේ කර්ම තුනම නිරුද්ධ කරා. මේ කර්ම තුනෙන්ම නිදහස් වෙන්න ඕන. මේ තුනෙන්ම ක්‍රියා කරන්න එපා. කාය කර්මෙන් නිදහස් වෙන්න, මනෝ කර්මෙන් නිදහස් වෙන්න, වචී කරන. දැන් කෙනෙක් කියන්නේ ඕක කරන්න පුළුවන් දහම්තුරුනේ. ඕක කරන්න බෑ. ඇයි? සත්‍යයට පුජ්‍යලයට මේක කරන්න බෑ. සත්‍යය පුජ්‍යලයට ස්ත්‍රීට පුරුෂයට මේක කරන්න බෑ. ඒ තත්ත්වයේ ඉක්මවා යන අධිචිත්තයකට අධිඥානයකට මේක කරන්න පුළුවන්. ඔය දුටු දේ දුටු කොමනයි කිව්වහම දාරු චීවරකට කියන්න තිබ්බා නේ බුදුහාමුදුරු රෝග කරන්න පුළුවන් දෙයක්. එහෙම කිව්වේ නෑනේ. මොකුත් නෑ. ඒ ගැඹුරු දර්ශනේ බැලුවනවනේ. කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මය තුනම නැහැ මාර්ගඵලලාභියා තුල. දැන් ඔය ඇතුළ ළඟ කාය කර්මෙත් වැඩෙනවා, වචී කර්මෙත් වැටෙනවා, මනෝ කර්මෙත් වැටෙනවා. මාර්ගඵලලාභියාට කාය කර්මයක් නැහැ, වචී කර්මයක් නැහැ, මනෝ කර්මයක් නැහැ. ඇයි? මම නැති ක්‍රියාවක්, මම නැති කතාවක්, මම නැති සිතුවිල්ල. මම සම්බන්ධ වෙන ඕනම තැනක පුජ්‍යලයා සත්‍ය පාදා දමා සත්‍ය කරා යදී යනවා. මම ඇති ඕනම පුජ්‍යලයේ සත්‍ය පාගනවා. මමත්වේ පෙරටු කරගන්න. අද ලෝකේ දකින්නේ එක නෙමෙයිද තියෙන්නේ? සත්‍ය පාගනවා මමත්වේ ප්‍රකට කරගන්න. මමත්වේ නැති කෙනාට මමත්වයෙන් තොරව සාධාරණත්වයෙන් බලන්න පුළුවන්. ඒ නිසා ලෝකේ නීතිපතිවරු නීතිඥයෝ බවට පත් වෙන ඕන මමත්වේ නැති අය. රජ වෙන්න ඕන මමත්වේ නැති අය. එතකොට මේ ලෝකේ සත්‍ය තියෙනවා. නමුත් අද තියෙන්නේ එහෙම නෙමෙයි. කෑ ගහන පුජ්‍යලයාටයි කලකෝලහල කරයි කියලා බයට තමයි ගොඩක් දේවල් සද්ද නැතුව සමනය කරලා දාලා ඉන්නේ. එතකොට ඊටාම ප්‍රචණ්ඩ බුද්ධලයාට තමයි ලෝකේ දැන තියෙන්නේ, බයට ඉන්නේ. අහිංසක බුද්ධලයාට ආ මොනව ලබා දුන්නේ නැති වුණත් අනේ කමන්නේ තේ මිනිස්සු ලැබුණා ලැබුණා වෙ ඉන්නවනේ නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම් ඒ කාලේ ආදර්ශයෙන් අපිට පෙන්නපු ඒ බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ජීවමාන කරන්න ඕන. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒත් ශාවක සංඝය තමයි ශාවක පිරිස්. උඩ ඇඳුම් ඉන්න ඕනේ, ඇඳුම් ඕනේ. සංඝයා කියලා කියන්නේ, භික්ෂුව කියලා කියන්නේ සසර බය දකින්න ඕනම කෙනා භික්ඛු. සසර බය දකින්න ඕනම කෙනෙක් භික්ෂුවක්. සසර බය දකින අය කියලා ආමන්ත්‍රණය කළොත් අද හරි. සසර බය දකින අයටයි මේ ධර්මයේ කියලා කිව්වම හරි. භික්ෂුව කියලා කියන්නේ ඒකයි. සසර බය දකින කෙනෙක් ඔබ භික්ෂුවක්. ඒ කියන්නේ ඔබ ඉන්න තැන භයානක තැනක් කියලා තේරුම් අරගත්තා නම් ඔබ භික්ෂුවක්. ආත්මය තුලින්ම ඇති වෙන පාලනයක් බව තමන්ට තේරේ. පිටින් පාලනය කරගෙන නිකන් වැටවල් ගහගෙන ඉඳලා වැඩන්නේ තරහා යන්නේ නැති වෙන විදියට, ආසාවල් හිතෙන්නේ නැති විදියට එහෙම ඉඳලා වැඩන්නේ. ඇතුලින්ම ඒ දේවල් තරහා යන්නේ නැති මට්ටමට, ආසාවල් ඇති වෙන්නේ නැති මට්ටමට, සංසිඳෙන මට්ටමට. කෙලස් කියලා කියන්නේ මොනවද? තමන්ම කෙලසන ධර්මතා කියන්නේ මොනවද? මනාව හඳුනගෙන ඒවා අභ්‍යන්තරයේ තුලින්ම හට නොගන්නා මට්ටමට ගොඩනැගීම තමයි, ඇති කර ගැනීම තමයි පින්නතුන් තුල සිද්ධ වෙන්න ඕන පරිවර්තනය. ඒ නිසා ධර්මයේ ආශ්‍රය නිස්රේ කිරීම ඒකට විශාල උපකාරකයි. ඒ පරේක්ෂණය කරන කෙනා වැඩි මේවා ගැන ලෞකික බුද්ධියෙන් තීන්දුව తీරන ගන්නේ නැතුව මේ තියෙන විදියට මග හදලා දුන්න විදියට හොයාගෙන බලාගෙන යන කෙනෙකුට මේ ධර්මය ඉතාම සරලව මුණ ගැහෙනවා. ඒ කාලෙදි ගොඩාක් දෙනෙකුට කොච්චර නොතේරෙන දෙයක් කිව්වත් ඒක ගැන අමුතු පඬිත කතාමකුත් තිබ්බේ නැහැ. ධර්මයේ ඇත්ත වශයෙන්ම මේක ගැඹුරින් විමර්ශනය කළා. අද එහෙම නෙමෙයි මේක ගැන ගැඹුරින් පරීක්ෂණය කරන්නේ. නිකන් එහෙම මෙහෙම වාක්‍ය දාලා බලනු මේක අතින්ට ගැලපෙනවද, මෙතින්ට ගැලපෙනවද, හර්ම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. අර පණ්ඩිතය වෙන්න යනවා කියන්නේ ඕක තමයි. පණ්ඩිතය ඒ දණ්ඩේ දිග බල්ල බලනු, ගඟේ උස බල්ල බලනු, ඉදමනියට ගමන යන්න බෑනේ. ඒක නෙමේ බලන්න ඕන මේ ඒ දණ්ඩේ යන්න පුළුවන් ක්‍රමේ නේ. මේ ඒ දණ්ඩේ සමබරව යන්න පුළුවන් ක්‍රමේ මොකද්ද කියන එක වෙන වෙන දේවල් බලලා හරියන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා ඒ දණ්ඩ මැනමැන ඉන්නවා, ගමන යන්නේ නැහැ. ගඟ මෙච්චර ගැඹුරයි කියනවා, යන්න වෙලාව මෙච්චර යනවායි කියලා කියනවා, යන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා අහනවා. ඒ නිසා තමන් අර ඥානවන්තකම තියෙන්න ඕන, සද්ධාව තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, සතිය තියෙන්න ඕන, සිහිය සමාධිය තියෙන්න ඕන. නැත්නම් මේව ගොනු කරගන්න බෑ. ගොඩාක් කෙනෙකුට තියෙන දේ තමයි සිහිය කියන්නේ. ඔය සෙරප්පු දෙක කුඩේ අමතක වෙලා යන එක ඒ සිහිය නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ කරුණු සම්පින්ඩණය කරලා ගන්න හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය ධර්ම මනසිකාරයට උපකාරක සිහිය තියෙන්න ඕන. ඒ උපයෝගී කරගෙන මේ සංසාර දුකින් ලේසි නෑ, සෙල්ලන්නේ නෑ, මන්නන් දන්නේ නෑ. ඔයත් ඕන දිහාව කියන්න පුළුවන්. මෛත්‍රී බුදුන්ගේ කාලේ හරි නිවන් දකින්න ඕන නම් සත්‍ය දැකලා ඉන්න ඕන. එතකොට නියත ගතියක් ඇති සසර අපායට නොයන තමන්ට ඕන විදියට සංසාරේ හරි සැරිසරන්න පුළුවන් බලවේගයක් පිටවන මහා බෝසත් ගුණයක් ඇති වෙන. තමන්ගේ ජීවිතේ තමන්ට අයිති නෑ ඔය ඇත්තන්ගේ එක කෙනෙක්ගේවත් ජීවිතේ. තනිකර මාර වසඟේ ඉන්නේ. මාරයට ඕන වැඩ ටිකයි ඔයගොල්ලෝ ලවාගෙන කරවගන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ බුදු පුත්‍රයෝ නෙවෙයි මාර පුත්‍රයෝ. කැමති නම් කෝට් එක ගලවන්න නැත්නම් කෝට් එකම තියාගෙන ඉන්න. අපි කීමට කියන්නේ මාර පුතා කියලා. ඒ මනුස්සයන මාර පුතෙක් කියලා. මාර පුතෙක් තමයි මාර දුවරුයි මාර පුතුයි. බුදු පුත්‍රයෝ වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගැලුණාට පස්සේ. සමහර අය කියන ධර්මය ගැන සැක කරන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ සැකයක් තීද්දි විශ්වාස කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඉබේම සැක නැති වෙනවා. සැක නොකර ඉන්න ඕනේ. ඉබේම සැක නැති වෙනවා. ඉබේම සැක නැති වෙනවා. ත්‍රිපිටකයේ වුණත් වැරද්ද තියෙන තැන පේනෝ, හරිදී පේනෝ. බුදුහාමුදුරු වැරදි කියලා දෙයක් හරි කියලා වැරදි දෙයක් ප්‍රකාශ කළත් බුදුහාමුදුරන්ටත් ඒ වැරද්ද පෙන්වලා දෙනවා. ඒ ශ්‍රාවකයන්ට එහෙම කළා තියෙනවා. එහෙම පෙන්වලා තියෙනවා ත්‍රිපිටක ධර්මයේ. බුදුහාමුදුරු වැරදි දෙය කියනවා. සහෝගිය සහෝගිය එතකොට හරි දෙය කියනවා. එතකොට බුදුහාමුදුරු සාධනාද වත්තා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වැරදිලා නෙවෙයි. ශ්‍රාවකයාගේ ගති ලක්ෂණය පෙන්වු කරන්න ලෝකයාට. මාර්ගඵල අවබෝධ වෙච්ච කෙනා ළඟට ගිහිල්ලා කියනවා ඔබ පුහුදුන් කෙනෙක් තවම. ඔබ නිවන් දැක්කේ නැහැ කිසිම අධිගමයක් ලැබුවේ නැති කෙනෙක් කියනවා. බුදුහාමුදුරන්ට ශ්‍රාවකයා කියනවා ස්වාමීනි ඒක දන්නේ මමනේ. ස්වාමීනි ඒක දන්නේ මමනේ. සාදු සාදු කියන බුදුහාමුදුරුවෝ. තේරෙන්නේ ඒ තරම් ප්‍රත්‍යක්ෂ භාවය තුල ඍජු බවක් තියෙනවා. ඒක දැක්කට පස්සේ බුදුහාමුදුරන්ටවත් බෑ දැක්කේ නෑ කියලා කියනවා. ඒ තරම් දෙයක් ඒක. ඈ ඒ තරම් දෙයක් ප්‍රත්‍යක්ෂ භාවයට පත් වුණාට පස්සේ සක්කාය දිට්ඨි නැති වුණාට පස්සේ එහෙමනම් ඒ සත්‍යය වාවා අවබෝධ කරගන්නට වෙර වීරිය යොදවන්නට ප්‍රඥාව අවදි කරගන්නට හැමදෙනාටම උනන්දු ඕනෑකම ඇති වේවායි කියලා අපි අදිෂ්ඨාන කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.